සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පස්ස පච්චය වේදනා වේදනා පච්චය තණ්හාති ශ්‍රද්ධාවන්ත පින්වතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙහි මූලිකම ඉලක්කය අභිප්‍රහාය හේතුඵල වශයෙන් දිගින් දිගට පවතින මහා දුක්ඛ ස්කන්ධය අවසන් කොට දුක්ඛය අනුත්පාද නිරෝධයට පත්වීමටයි. දුක්ඛය අනුත්පාද නිරෝධයට කියන නම තමයි නිර්වාණ ධාතුව කියලා කියන්නේ. එනිවරට පත්වීම ඉලක්ක කරගෙන මුල් කරගෙන තමයි තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කළේ. එනිවරට පත්වීම බලක්වන ඊට බාධා කරන ධර්ම තමයි කෙලෙස් කියලා කියන්නේ. සන්තානෙහි කෙලෙස් අප්‍රහීනව පවතින තාක්කල් අපිට නිර්වාණයට පත්වන්නට බෑ. නිවන අධිගමනය කරන්නට බෑ. ඒ අතර තියෙනවා ප්‍රධාන කෙලෙස් වර්ග දෙකක්. ඒවට කියනවා වට්ට මූලය කියලා. අවිද්‍යාව සහ තෘෂ්ණාව. ඒ අවිද්‍යා තෘෂ්ණා දෙක අතරෙන් දුරු කිරීමට වඩාත්ම අපහසු දුප්පජහ ධර්මයේ තමයි තෘෂ්ණාව. මොකද හේතුව අවිද්‍යාව තෘෂ්ණාවටත් මූල හේතුවක් වුණාට නොදැනුවත්කම නිසා අනවබෝධය නිසා අපි දේවල් වලට ඇලීම ඇති කරගත්තට තෘෂ්ණාව කියන නුගුණ ධර්මය නැත්තම් ක්ලේශය කැමති නැහැ මේ සසරින් එතර වෙන්නට. කොටින්ම තෘෂ්ණාව කැමති නැහැ තෘෂ්ණාව දුරු කරනවට. තෘෂ්ණාව කැමති නැහැ තෘෂ්ණාව අතහරින්නට. අවිද්‍යාවේ තියෙන නොදැනුවත්කමක් තෘෂ්ණාව ඒකට අකමැතිකමක්. නිවන සැපයක් කියලා දන්නේ නැහැ අවිද්‍යාවෙන්. සසර දුකක් කියලා දන්නේ නැහැ. තෘෂ්ණාව නිවනට සසරට කැමති නිවනට විරුද්ධයි. විරුද්ධයි කියලා කියන්නේ ඒ තෘෂ්ණාව දුරු කිරීම නම් වූ තණ්හා නිරෝධයට ක්ලේශ නිරෝධයට විරුද්ධයි. මොකද ඒකට කැමති නිසා ඒ ක්ලේශයට. එනිසා මේ තෘෂ්ණාව දුරු කිරීම අතිශය අමාරුයි. තෘෂ්ණාවට ප්‍රත්‍ය වෙන උපකාර වෙන ධර්ම අතර ඉහළින්ම පවතින්නේ වේදනාවයි. ඒ වේදනාව කියලා කියන්නේ ආරම්මණය විඳීමනේ. ආරම්මණය විඳීම අරමුණු රස විඳීම මේ එක එක ක්‍රමවලට විස්තර කරනවා. අරමුණක් ඉෂ්ඨාකාරයෙන් හෝ අනිෂ්ඨාකාරයෙන් හෝ මධ්‍යස්ථාකාරයෙන් විඳින බව දැනගන්නා බව රස විඳින බව තමයි වේදනාව කියලා කියන්නේ. ඒ වේදනාව ඇති කල්හිම තමයි තෘෂ්ණාව ඇතිවන්නේ. වේදනාව කියලා කියන්නේ අරමුණ එකාකාරයකින් විඳින බව අරමුණක ආකාරයක් ගන්න බව. අරමුණෙහි ඒ විඳිය හැකි ඉෂ්ඨ අනිෂ්ඨ ආකාරය අරමුණට සිතට ප්‍රකට කරලා දෙන්නේ සන්තානෙට ප්‍රකට කරලා දෙන්නේ ස්පර්ශය කියන චෛසික ධර්මයේ විසින්. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරා පස්ස පච්චය වේදනා වේදනා පච්චය තණ්හා කියලා. ඊතෘෂ්ණා බලවත් වෙලා උපාදානෙ ඇති වෙනවා. උපාදානයේ විසින් අලුතෙන් උපපත්ති භවය අරගන්නවා. මේ විදිහට සංසාරයේ දිගින් දිගට යනවා. මේකෙදි මේ තෘෂ්ණාව දුරු කර ගැනීම සඳහා තෘෂ්ණාවට ලොකුම ආහාරය වෙන වේදනාව සම්බන්ධයෙන් අපි කරුණු කාරණා දැනගෙන ඉන්නට ඕනේ. ඒ යථා ස්වභාවයේ තේරුම් අරන් ඉන්නට ඕනේ. එතකොට තමයි මේ තෘෂ්ණාව යටපත් කරන්නට දුරු කරන්නට හැකියාවක් ලැබෙන්නේ. ඒ අනුව අද දවසේදී කැනඩාවේ පදිංචි සේනක විතාරණ මහත්මාගේත් රේණුකා විතාරණ මෙතනියගේත් ආරාධනාවෙන් උන් හැම දිනාටම නිරතුරුවම යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්නට හැකියාව ලැබේවා කියන බලාපොරොත්තු වෙනොත් තමන්ගේ දුවා දරුවන්ට නිදුක් නිරෝගී සුව සහකරන රැකියාවන් උසස් අධ්‍යාපන කටයුතු සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කර ගැනීමටත් ඒසේනක රේණුකා දෙපළගේ මියගිය දෙමව්පියන් සහෝදරයා වන ඒක පිරිස වන සුනිල් විතාරණ සුජීව දීරසේකර සිහිපත් කර ඔවුන්ට පින් අනුමෝදන් කිරීමටත් බලාපොරොත්තුවෙන් තමයි මේ ධර්ම දේශනාව සිදු කරන්නේ. පින් අනුම බලාපොරොත්තුවෙන් එන පින් බලාපොරොත්තු වෙන සියලු ඥාති වර්ගයා මේ පින තමන්ගේ දරුවන් සහෝදර සහෝදරියන් විසින් සිදු කරන මේ පින සාදුකයේ අනුමෝදන් වීමෙන් ඔවුන්ගේ භවගමන සුවපත් වී කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබා සුවසේ පාරමී සපුරා නිවනින්ම සැනසෙත්වා. ඒ දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු රැකී රක්ෂා කටයුතු සියල්ලම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඒ වගේම ඒ සේනක සහ රේණුකා ඒ දෙපළගේ සියලු ධාර්මික ප්‍රාර්ථනා ධර්ම ප්‍රාර්ථනා සියල්ල සමෘද්ධ වේවා කියන හිත ඇති කරගමු. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන හැම සියලු දෙනාටම විවට්ටගාමිනී කුශලයක්ම වේවා කියන හිත ඇති කරගෙන අපි ධර්ම ශ්‍රවණය සිද්ධ කරමු. පින්වතුනි, තෘෂ්ණාවට ලොකුම ආහාරය තමයි වේදනාව. වේදනාව කියලා කියන්නේ ආරම්මණය විඳින බව. අපේ ධර්මයේ හැටියට අරමුණු වලට තියෙනවා ඉෂ්ඨ භව, අනිෂ්ඨ භව, මධ්‍යස්ථ භව කියලා ආකාරයක්. ඒක හැම අරමුණකම තියෙන එකක්. ලෝකේ දර්ශනයක් තියෙනවා අරමුණයි තියෙන මිහිර කියන එක අරමුණ තුල තියෙන එකක් නෙවෙයි, ඒක සිත තුල තියෙන එකක් කියලා. අපේ ධර්මයේ ගැන වාද විවාද ගොඩාක් දිකට යන එකක්. අපේ ධර්මයේ හැටියට අරමුණ තුල යම් කිසි ගුණයක්, එහෙම නැත්නම් අරමුණ සිතට ප්‍රකට වෙනකොට ඒ ආකාරයේ යම් ආකාරයක් කියලා දෙයක් තියෙනවා. අරමුණ සිතට ප්‍රකට වෙන ආකාරය කියලා එකක්. ඒ අනුව ඒක ඉෂ්ඨ දෙයක්, අනිෂ්ඨ දෙයක්, මධ්‍යස්ථ දෙයක් ලෙස අපි නම් කරලා තියෙනවා. අරමුණ සිතට ඉෂ්ඨාකාරයෙන් වැටහෙනකොට, එහෙම නැත්නම් මධ්‍යස්ථාකාරයෙන් වැටහෙනකොට, අනිෂ්ඨාකාරයෙන් වැටහෙනකොට සිතෙන් අරමුණ ගන්න අතරතුරේදී ඒ වැටහෙන ආකාරයත් හිතෙන් දැනගන්නවා. ඒකට කියනවා විඳීම කියලා. ඒ විඳීම සිද්ධ වෙනකොට මුළු චිත්ත සන්තානයම ඒකට අනුගත වෙනවා. ඉෂ්ඨාකාරයෙන් අරමුණු රස විඳිනකොට, ඉෂ්ඨ ලෙස අරමුණු රස විඳිනකොට, ඉෂ්ඨාකාරයෙන් අරමුණු රස විඳිනකොට චිත්ත සන්තානේ පිනා යනවා, චිත්ත සන්තානේ ප්‍රබෝධමත් වෙනවා. අනිෂ්ඨාකාරයෙන් විඳිනකොට ඒකෙන් චිත්ත සන්තානෙට ලොකු පීඩාවක් ඇති වෙනවා. මධ්‍යස්ථාකාරයෙන් විඳිනකොට චිත්ත සන්තානේ විශේෂ ප්‍රබෝධයක් පීඩාවක් ඇති වෙන්නේ නැහැ. නමුත් ඒ ශාන්තාකාරයෙන් හිතට වැටහෙනවා. ඒක තමයි සාමාන්‍යයෙන් වේදනාවේ ප්‍රභේදය. ඒ උපේක්ෂා වේදනාව කියලා කියනවා ශාන්ත වේදනාවට. එය කුසල සිත්වල උපදිනකොට තමයි ශාන්තාකාරය තියෙන්නේ. අකුසල සිත්වලදී එහි අශාන්ත බවක් තියෙනවා. කෙසේ නමුත් මේ අරමුණක් හිතට ප්‍රකට වෙන ආකාර අනුව අරමුණ රස විඳීම කියන වේදනාවේ ප්‍රභේද තුනක් තියෙනවා. ඉෂ්ඨාරම්මන රසයේ විඳින වේදනාවට කියනවා සුඛ වේදනාව කියලා. අනිෂ්ඨාරම්මන රසයේ විඳින වේදනාවට කියනවා දුක්ඛ වේදනාව කියලා. මධ්‍යස්ථාරම්මන රසයේ විඳින වේදනාවට කියනවා අදුක්ඛම සුඛ වේදනාව, තව තැනක අපි කියනවා උපේක්ඛා වේදනාව කියලා. එහෙනම් මේ විදිහට වේදනාව තුන් ඇදැරුම් වෙනවා. අපේ ධර්මයේ හැටියට පින්වතුනි, චිත්තයේ පවතින හැම අවස්ථාවකම මේ වේදනාව පවතිනවා. උදාහරණයට අපි චිත්ත එකක් ලෙස ගන්නකො, සිතකින් අපි ක්‍රියා කරනවා, සිතෙන් අපි රූප බලනවා, ශබ්ද අහනවා. මේ වෙලාවේදී අපේ సంతානෙහි වේදනාව වෙනස් වෙනවා. යහපත් රූප සද්ද ගන්ධ රස ආදී ලැබෙනකොට අපිට යහපත් වේදනාව උපදිනවා. අයහපත් රූප සද්ද ගන්ධ රස ලැබෙනකොට අයහපත් වේදනා, දුක්ඛ වේදනා හට ගන්නවා. වැඩි වේලාවක් අපේ සිතේ තියෙන උපේක්ෂා වේදනාව. ඒක තමයි ස්වභාවය සාමාන්‍ය. සත්‍යයේ හිත බොහෝ වෙලාවට උපේක්ෂාවෙතයි පවතින්නේ. අධික ප්‍රීතියක අධික දුකක පවතින්නේ නැහැ සාමාන්‍යයෙන්. නියුට්‍රල් ස්ටේට් එක තියෙන. ඒකෙන් අපි දැනගන්නට ඕනේ ඒක කුසල වේදනාවක් බවට පත් කරගන්නට, කුසල උපේක්ෂාවක් බවට පත් කරගන්නට. කෙසේ නමුත් හැමතිස්සෙම මේ ආරම්මණය විඳිනවා කියන ස්වභාවයක් හිත තුළ තියෙනවා. ඒකෙන් මිදී අපිට වාසය කරන්නට බෑ. ඒක හැමතිස්සම තියෙන එකක්. හැබැයි ඒ උපේක්ෂා වේදනාව තියෙනකොට ඒක තරම් ප්‍රකට නෑ. සුඛේ සහ දුක්ඛේ අතිශය ප්‍රකට වෙනවා. උපේක්ෂාව බොහොම ශාන්ත නිසා, සංසුන් නිසා ඒක හරියට ප්‍රකට වෙන්නේ නෑ. ඒ උපේක්ෂා වේදනාව තේරුම් ගන්න ඕන ක්‍රමයක් අපේ ධර්මයේ දක්වලා දෙනවා. ඒකට කියනවා මිගපද වලංජන ණය ක්‍රමය කියලා. මිගපද වලංජන ණය ක්‍රමය කියන්නේ, මිග කියන්නේ මුවා කියන එකයි. පද කියලා කියන්නේ, පද වලංජන කියලා කියන්නේ එයාගේ අඩිපාර, එයා ගමන් ගත්ත මාර්ගය. ගමන් ගත්ත මාර්ගය, ඒ මුවා ගමන් ගත්ත මාර්ගය අනුව මුවාව තේරුම් ගැනීම. ඒක මෙහෙමයි දක්වන්නේ. මුවෙක් පොළොව දිගේ, කියන්නේ පොළොවේ දුවගෙන යනවා. ඉතින් මුව වැද්දෙක් මේ මුවා පසුපස්සේ ලුහු බඳිනවා. දැන් මුවා දුවල ගිහිල්ලා ඉවරයි, අඩිපාර දිගේ තමයි යන්නේ. ඒතර යනකොට එක පාට අඩි ටික ඇවිල්ලා ගල් තලාවක් ළඟ නතර වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ, මේ මුව වැද්දා ගල් තලාවේ එහා පැත්තට යනකොට එතනිනුත් ඔන්න අඩි ටික පටන් අරන් ගිහිල්ලා තියෙනවා. මේ පැත්තෙන් අඩි ටික අඩි පාසටහන් තියෙනවා. ඊට පස්සේ එතන ගල් තලාව ගාව නතර වෙනවා. ඊට පස්සේ ආපහු එහා පැත්තේ ගල් තලාවේ කෙළවරින් පාසටහන් පටන් අරගෙන ඉදිරියට ගිහිල්ලා තියෙනවා. ඒතර වැද්දා තීරණයකට පැමිණෙනවා, අනිවාර්යෙන් මේ මුවා මේ ගල් තලාව උඩින් ගිහිල්ලා තියෙනවා. හැබැයි ගල් තලාව උඩ පාසලකුණු මොනවත් නැහැ. කොහොමද මේක තේරුම් ගත්තේ? ආපු අඩිපාර නතර වෙලා තිනවා ගල් තලාව ගාව. එහා පැත්තෙන් ගල් තලාව ගාවින් තවත් වඩිපාර පටන් ගන්න තියෙනවා. එහෙමනම් මේ ගල් තලාව උඩ මේ මුවා ගිහිල්ලා තියෙනවා. ඒ වගේ තමයි අපිට සුඛ වේදනාව පහළ වෙනකොට අපිට සුඛය ප්‍රකටයි. දුක්ඛ වේදනාව පහළ වෙනකොට දුක්ඛය ප්‍රකටයි. අදුක්කම සුඛ වේදනාව එහෙම එකපාර තේරුම් ගන්න අමාරුයි. මොකද හේතුව අපි හැමතිස්සෙම මේ හිත තුළ වේදනාව ඇති වෙන හැටි බල බල ඉන්නව නෙවෙයිනේ. වේදනාව මනසිකාර කරනකොට අපි සුඛයක් ඇති වෙච්ච අවස්ථාවක් සිහි කරගන්නවා. දුක්ඛයක් ඇති වෙච්ච අවස්ථාවක් සිහි කරගන්නවා. ඊට පස්සේ සුඛ දුක්ඛ විශේෂ සුඛ දුක්ඛ අවස්ථාවක් නැති මොහොතක් අපි සිහි කරගන්නවා. ඒ වෙලාව අපි තේරුම් ගන්නට ඕනේ සුඛයක් නැහැ, දුක්ඛයක් නැහැ. අනිවාර්යෙන් අදුක්කම සුඛේ තිබුණ. මොකද ධර්මයේ හැටියට වේදනාවෙන් තොරව සිතක් පහළවන්නේ නැහැ. වේදනාවෙන් තොරව සිතක් පහළවන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. සිත කියලා කියන්නේ ආරම්මණක් ග්‍රහණයනේ. ඒක චිත්තචෛසික ධර්ම සමූහයක එකතුයෙන් කරන වැඩක්, ආරම්මණක් ග්‍රහණය. මේ ආරම්මණක් ග්‍රහණය අර්ථ සාධක වෙන්නට ඕනේ. ඒ කියන්නේ ආරම්මණක් ග්‍රහණයෙන් යම් යම් ක්‍රියාවන් සිද්ධ වෙන්නට ඕනේ, යම් කටයුත්තක් සිද්ධ වෙන්නට ඕනේ. ඒ කියන්නේ අර්ථ සාධක ආරම්මණක් ග්‍රහණය. අර්ථ සාධක ආරම්මණක් ග්‍රහණය සඳහා යම් කිසි මට්ටමක අවබෝධයක්, යම් කිසි මට්ටමක තේරුම් ගැනීමක් තියෙන්නට ඕන. අර්ථ සාධක ආරම්මණක් ග්‍රහණය. ඒ කියන්නේ ඒකේ යම් මට්ටමක් තියෙන්නට ඕන. අපි කියනවා කවුරු හරි කෙනෙක් විශ්වවිද්‍යාලයකට යනවා නම් විභාගයේ යම් මට්ටමකට සමර්ථ වෙලා තියෙන්නට ඕන. යම් පාස් වීමක් නැත්නම් සමර්ථ වීමක් තියෙන්නට. ඒ මට්ටමට පල්ලෙහාන එයා සුදුසු නැහැ ඒ වගේ අධ්‍යාපනයකට. ඒ වගේ අපේ චිත්ත සන්තානයේ පහළ වෙන හැම සිතක්ම යම් කිසි මට්ටමකින් තමයි මේ ආරම්මණක් ග්‍රහණය සිද්ධ කරන්නේ. ඒ සඳහා අරමුණ යම් ක්‍රමාණයකට තේරුම් ගන්න, හොඳින් දැනගන්නවා කියලා එකක් තියෙනවා. හොඳින් ගන්නට ඕන. ඒ හොඳින් ගැනීමේදී අරමුණක් දැනගන්නකොට සිතෙන් කරන්නේ අරමුණ අන්න අරමුණුලින් වෙන් කරලා තේරුම් ගැනීම. ඒකට කියනවා පරිච්ඡිජ්ජ ග්‍රාහී භාවය කියලා. එහෙම ගන්නකොට ඒ ආරම්මණ යම් ක්‍රමයකට විඳින්නට ඕනේ. එහම විඳේ නැත්නම් ඒ ආරම්මණ ග්‍රහණය පරිපූර්ණ නැහැ. ඇයි ඒක විඳින්නේ? මේ නාම රූප ප්‍රවාහයේ තියෙන පින්වතුනි, සංසාරය දිග්ගැස්සෙන විදිහට. ඒක තමයි මේකේ හැටි. එහෙමනම් ඒ සංසාරයේ දිග්ගැස්සෙන්නට අවශ්‍ය දෙයක් තමයි මේ සසර ඉන්නට ඕනකම, අවශ්‍යතාවය, කැමැත්ත තියෙන්නට ඕනේ. ඒක කියනවා තෘෂ්ණාව කියලා. ඒ තෘෂ්ණාවට තියෙන ලොකුම ආහාරය තමයි වේදනාව, අරමුණු රස විඳීම. නිසා තෘෂ්ණාවට ආහාර වශයෙන් වේදනාවක් තිබිය යුතුයි. ඒ වගේම ආරම්මන මේ චිත්ත සන්තානයේ හැම සිතක්ම අර්ථ සාධක ආරම්මණක් ග්‍රහණයක් විය යුතුයි. ඒ කියන්නේ යම් මට්ටමකින් අරමුණ තේරුම් ගත යුතු. ඒ නිසා තමයි හැම සිතක් සමගම සංඥාවක්, හැම සිතක් සමගම වේදනාවක් හටගන්නේ. අරමුණ තේරුම් ගන්නවා, අරමුණ ගන්නවා සිතෙන්, අරමුණ විඳිනවා වේදනාවෙන්, අරමුණ හැඳින ගන්නවා සංඥාවෙන්. මේ දෙකෙන් තොරව සිතක් පහළ වෙන්නට බෑ. මේ මූලික ලක්ෂණ දෙකෙන් තොරව අරමුණක් ගත්තට ඒ ආරම්මණක් ග්‍රහණය පරිපූර්ණ ආරම්මණක් ග්‍රහණයක් වෙන්නේ නැහැ. මේකෙන් කියන්නේ කුසල ආරම්මණක් ග්‍රහණය, අකුසල ආරම්මණක් ග්‍රහණයක් ගැන නෙවෙයි. යම් මට්ටමකට ආරම්මණක් ග්‍රහණේ තියෙන්නට ඕන යම් ලෙවල් එකක්, යම් මට්ටමක්. ඒ මට්ටම ඇති වෙන්නට වේදනාව තියෙන්නට ඕන, අරමුණ විඳින්නට ඕන, අරමුණ හැඳින ගන්නට. ඒ නිසා සංඥා වේදනා දෙකම හැම සිතකම තියෙනවා. ඒකත් තියෙන්නේ මේ සංසාරයේ ගමන් කිරීමට අපිට දේවල් වෙන් කරගන්නට, මගේ මගේ කියලා වෙන් කරගන්නට, හොඳ නරක කියලා බෙදාගන්නට, ඒ විදිහට ඩිස්ටිංග්විෂ් කරගන්නට, අරමුණු විඳින්නට ඕනේ, අරමුණු හැඳින ගන්නට ඕනේ. ඒ නිසා මේ දෙකම අත්‍යවශ්‍යයි මේ සංසාර ගමනට පවතින්නට. ආධ්‍යාත්මික సంతාන, බාහිර సంతාන කියලා වෙන් කරගෙන තමන්ගේ කියලා, තමන්ගේ දරුවන්, තමන්ගේ ගෙදර, තමන්ගේ වස්තුව කියලා වෙන් කරගන්නට, ඒවා හැඳින ගන්නට පුළුවන් වෙන්නට ඕනේ. හොඳ නරක කියලා, හොඳ නරක කියලා අදහස් කරන්නේ ඉෂ්ට අනිෂ්ට කියලා මේ අරමුණු වෙන් කරගන්නට පුළුවන් වෙන්නට ඕනේ. ඒ නිසා මේ වේදනා සංඥා කියන දෙක අනිවාර්යෙන් හැම සිතකම තියෙන දෙයක්. ගැඹුරින් විමසුවම තේරෙනවා වේදනාවකින් සංඥාවකින් තොරව සිතක් පහළ වෙන්නට සුදුසු නැහැ. ඒ නිසා හැම සිතකම වේදනාව තියෙනවා. ඒනොත් සුඛ වේදනාව ප්‍රකටයි, දුක්ඛ වේදනාව ප්‍රකටයි. සුඛ දුක්ඛ වේදනා නැති අවස්ථාවවලදී තියෙන්නේ මධ්‍යස්ථ වේදනාවක්, උපේක්ෂා වේදනාව. ඒ නිසා උපේක්ෂා වේදනාව අපි තේරුම් ගන්නේ සුඛය සහ දුක්ඛය නැති අවස්ථාව ගැන සලකන. මොකද හැම අවස්ථාවෙම වේදනාව තියෙනවා නම් සිතේ සුඛයක් දුක්ඛයක් නැති අවස්ථාවයි තුවිල තියෙන උපේක්ෂා වේදනාව. ඒක තේරුම් ගන්නේ මිගපද වළංජන ණය ක්‍රමයේ, මුවාගේ අඩිපාර හොයාගෙන ගියපු ක්‍රමයේ. ඉතින් ওই විදිහට සුඛය, දුක්ඛය, අදුක්කම සුඛය කියලා වේදනා ක්‍රම තුනක් තියෙනවා. වේදනා ධර්ම තුනක් තියෙනවා. මේ වේදනාව පිංගතුනි අරමුණෙහි ආරමණ රසයේ විඳිනවා කියලා කියන්නේ යම් කිසි අරමුණක් ඉෂ්ට ලෙස සලකනවා. ඒ සලකනවා කියන්නේ ඉෂ්ට ලෙස විඳ ගන්නවා කියලා අපි කියන එක. දැන් පිළිදීම අපි දැනගන්න ඕනේ විඳීම දැන ගැනීම කියන දෙකේ. ඊට ප්‍රථමයෙන් තේරුම් ගන්න විඳිනවා කියලා කියන්නේ ඒක වචනයෙන් විස්තර කරොත් ඒ වචනමයි කියන්නට වෙන්නේ අරමුණ රස විඳිනවා. අරමුණ එක ආකාරයකින් අරමුණ විඳිනේ කරනවා. ඉෂ්ඨාකාරයෙන් රස විඳිනවා, අනිෂ්ඨාකාරයෙන් රස විඳිනවා, මධ්‍යස්ථාකාරයෙන් රස විඳිනවා. එතනදී පින්වතුනි මතක තියාගන්නට ඕනේ විඳීමයි සැලකීමයි කියන්නේ දෙකක්. අරමුණක් ඉෂ්ට ලෙස සලකන එකයි අරමුණක් ඉෂ්ට ලෙස විඳිනවයි කියන්නේ දෙකක්. මේක අපේ භාෂාවේ සමහරට ඒ අපිට ඒ වචන මදිකම, vocabulary එක මදිකම වෙන්න පුළුවන්. මේක විස්තර කරගන්න තියෙන අපහසුතාවය අපිට. ඒකෙදී අරමුණක් ඒ යමක් ඉෂ්ට ලෙස සැලකීමයි ඉෂ්ට ලෙස විඳීමයි දෙකක්. අනිෂ්ට ලෙස සැලකීමයි අනිෂ්ට ලෙස විඳීමයි දෙකක්. මධ්‍යස්ථ ලෙස සැලකීමයි මධ්‍යස්ථ ලෙස විඳීමයි දෙකක්. විඳීමේදී පිංගතුනි ඒ තමන් සමග පහළ වෙන ඒ චිත්තෝත්පාදයට ඒ විඳින බව දැනෙනවා. ඒක තුළ ඒ චිත්තෝත්පාදේ වෙනසක්, විකෘතියක් සිද්ධ වෙනවා. එක්කෝ ඒ චිත්තෝත්පාදය බ්‍රූහණය වෙනවා, වැඩෙනවා, හරියට වතුර ටිකක් දැම්මම මලක් පිබිදෙනවා වගේ. එහෙම නැත්තම් මලින මිලාන වෙනවා, ඒ කියන්නේ හැකිලෙනවා, පර වෙනවා වගේ වෙනවා. මේ තමයි විඳිනවා කියන එකේ ප්‍රතිඵලය. සලකනවා කියන එක එහෙම එකක් නෙවෙයි. දැන් ඔන්න අපිට පුළුවන් අරමුණක් අනිෂ්ට ලෙස සලකන්න, මේ වෙලාවෙම ඉෂ්ට ලෙස විඳින්න. මේක දෙකක්. සංකීර්ණ කරුණක් මම නැවත ප්‍රකාශ කරොත් අපිට පුළුවන් අරමුණක් අනිෂ්ට ලෙස සලකන්න, ඉෂ්ට ලෙස විඳින්න. එතනදී ඒක උදාහරණයකට ගත්තොත් සාමාන්‍යයෙන් දැන් අනිෂ්ට ලෙස විඳිනකොට අනිෂ්ට ලෙස සැලකීමක් එනවා. ඒක වළක්වන්නට බෑ. නමුත් අනිෂ්ට ලෙස විඳින ඉෂ්ට ලෙස අනිෂ්ට ලෙස සලකනකොට ඉෂ්ට ලෙස විඳීමක් සිදු වෙනවා. උදාහරණයකට ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා ඉරිදි 10 ඇතුළේ ඉරිදියක් අරිය ඉරිදිය කියලා. අරිය ඉරිදිය කියන එක හොඳටම පිහිටන්නේ රහතන් වහන්සේට. රහතන් වහන්සේට ඕනම අරමුණක් ඉෂ්ට ලෙස හෝ මධ්‍යස්ත ලෙස හෝ අනිෂ්ට ලෙස සලකන්නට පුළුවන්. ඒක උන්වහන්සේගේ සිතේ තියෙන වශී භාවය, වසඟය. දැන් අපි නම් ඉෂ්ට අරමුණු වල ඇලෙනවා, අනිෂ්ට අරමුණු වල ගැටෙනවානේ. රහතන් වහන්සේගේ තියෙන ෂඩංගෝපේක්ෂාව, ඒ ඥාණය මෝහය දුරු කරපු නිසා උන්වහන්සේගේ సంతානෙහි බොහොම සංසිඳුණු බවක් ස්වභාවයෙන්ම තියෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? උන්වහන්සේට කැමැති අරමුණක් කැමැති ලෙස සලකන්නට පුළුවන්. කැමැති ලෙස සලකන්නට පුළුවන්. උදාහරණයකට මධ්‍යස්ත අරමුණක්, එහෙම නැත්නම් ඉෂ්ට අරමුණක්, ස්වභාව මිෂ්ටයක් හෝ මධ්‍යස්ත දෙයක් උන්වහන්සේට අනිෂ්ට අරමුණක් ලෙස සලකන්නට පුළුවන්. ඒක බුද්ධ වචනේ තියෙන එකක්. අනිෂ්ට අරමුණක් ලෙස සලකනවා. ඉතාම සුරූපී ස්ත්‍රී පුරුෂ රූප අනිෂ්ට ලෙස, අසුභ ලෙස, අනිත්‍ය ලෙස, උනා දුක්ඛ ලෙස සලකන්නට පුළුවන්. එතකොට උන්වහන්සේගේ සිතෙහි සැලකීම මේක අනිෂ්ට ආරම්මණයක් ලෙස ආරම්භ වෙනවා. හැබැයි රහතන් වහන්සේ ද්වේෂය දුරු කරපු නිසා උන්වහන්සේගේ సంతානෙහි හිතෙහි දුක්ඛ වේදනාව හටගන්නේ. කයිහි දුක්ඛ වේදනාව හටගන්නට පුළයි? කාය විඥානි. මනසෙහි දුක්ඛ වේදනාවට කියන්නේ දෝමනස්සය කියලා. මනසෙහි සුඛ වේදනාවට කියනවා සෝමනස්සය කියලා. මනසෙහි දුක්ඛ වේදනාවට කියනවා දෝමනස්සය. කයේ සුඛයට කියනවා කායික සුඛය. ඒකට සෝමනස්සය කියන්නේ නැහැ. කයේ ඇති වෙන දුක්ඛයට කියනවා කායික දුක්ඛය. උපේක්ෂා අදුක්කම සුඛේ හැමතැනම උපේක්ෂාවලෙස සලකනවා. ඒක කායික වුණත් මානසික වුණත්. කායික උපේක්ෂාව කියලා කියන්නේ චක්කු සෝත ගාන ජීවහා කියන ප්‍රසාද හයෙහි හටගන්න උපේක්ෂාව. ඒක නම කායික උපේක්ෂාව කියලා පරියාය. මානසික උපේක්ෂාවත් කායික උපේක්ෂාව දෙකම උපේක්ෂාව. ඒකේ ભેදයක් නැහැ, වචන ભેදයක් නැහැ. කායික සුඛේ සුඛේ වෙනවා, මානසික සුඛේ සෝමනස්සේ වෙනවා. කායික දුක්ඛේ දුක්ඛේ වෙනවා, මානසික දුක්ඛේ දෝමනස්සේ වෙනවා. මෙතනදී මානසික දුක්ඛේ කියන දෝමනස්සේ මතක තියාගන්න අපේ ධර්මයේ තියෙන මූලික සිද්ධාන්තයක් තමයි මේ මානසික දෝමනස්සය හටගන්නේ හැමතිස්සෙම ද්වේෂ මූල සිතක. ඒ කියන්නේ ද්වේෂය මුල්කටගත්, ද්වේෂයේ සමග යෙදිච්ච, ද්වේෂයේ සමග සම්ප්‍රයුක්ත වෙච්ච සිතක. දෝමනස්සේ විසින් අරමුණ අනිෂ්ඨාකාරයෙන් විඳින්නේ. ඒතර අරමුණ එක ගැටීමක් තියෙනවා. දෝමනස්සේ ඇති වෙන්නට බෑ, දුම්මන භාවයේ ඇති වෙන්නට බෑ ද්වේෂයෙන් තොරව. රහතන් වහන්සේ ද්වේෂය දුරු කරපු උත්තමයෙක්. අනාගාමී අවස්ථාවේම ද්වේෂය දුරු වෙනවනේ. ද්වේෂය දුරු කරලා උන්වහන්සේ. හැබැයි උන්වහන්සේට පුළුවන් අරමුණක් අනිෂ්ඨාකාරයෙන් සලකන්නට, අනිෂ්ඨ ලෙස සලකන්නට පුළුවන් අරමුණ. උන්වහන්සේ අරමුණ අනිෂ්ඨ ලෙස සැලකුවාට ද්වේෂය సంతානෙහි ප්‍රහාණය වෙලා නිසා, ප්‍රහීන නිසා කවදාවත් දෝමනස්ස, මානසික දෝමනස්සය උන්වහන්සේ කිසිතේ හටගන්නට බෑ. උන්වහන්සේගේ මානසික සිත් නැත්තං සිත්තික, කායික සිත් නෙවෙයි, අනිත් සිත් මනෝද්වාරික සිත් සියල්ලක්ම නැත්තම් මනෝවිඤ්ඤාණ සියල්ලක්ම සුඛයෙන් හෝ සෝමනස්සෙන් හෝ උපේක්ෂාවෙන් යුක්තයි. දෝමනස්සේ හටගන්නට බෑ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ හැටියට රහතන් වහන්සේට අරමුණක් අනිෂ්ඨ ලෙස සලකන්නට පුළුවන්. හැබැයි දෝමනස්සෙන් තොරව. සමහරලාට සුඛ වේදනා, දැන් උදාහරණයකට සුරූපී ස්ත්‍රියගේ පුරුෂයගේ රූපයක් අනිෂ්ඨ අරමුණක් ලෙස සලකලා ඒකේ දෝමනස්සේ සෝමනස්සේ ඇති කරගන්නට පුළුවන්. අසුභේ වඩමින් ඒකේ උපේක්ෂාව ඇති කරගන්නට පුළුවන්. මධ්‍යස්ථ අරමුණක් අරගෙන ඒක අසුභ ලෙස නැත්තම් පිළිකුල් ලෙස, අනිෂ්ඨ ලෙස සලකලා, අනිත්‍ය ලෙස සලකලා ඒකේ සෝමනස්සය ඇති කරගන්නට පුළුවන්. මේකෙන් තේරුම් ගන්නට ඕනේ අරමුණක් අනිෂ්ට ලෙස සැලකීමයි අනිෂ්ට ලෙස විඳීමයි දෙකක්. ඉෂ්ට ලෙස සැලකීමයි ඉෂ්ට ලෙස විඳීමයි දෙකක්. සැලකීම කියන එක සිද්ධ කරන්නේ සංඥාව, ඥාණය, අලෝභය, අදෝසි මේ වගේ චෛසික ධර්මවලින්. විශේෂයෙන් ඥාණය සංඥා වගේ දේවල් වලින්. ඒ සලකනවා යම් ක්‍රමයකට ඒක පිළිබඳ අදහසක් තියෙන, ඔපිනියන් එකක් තියෙන. ඒගෙන සැලකීමක් කරනවා. විඳීම කියන්නේ ඊට වඩා වෙනස් එකක්. මට ඒක වචන වලින් කියන්නට තව තේරෙන්නේ නැහැ. නමුත් විඳීමක් කියලා කියන්නේ ඒක සැලකීමකට වඩා වෙනස්. ඒ විඳීමේ ප්‍රතිඵලය කියත හැකි. මොකද්ද? ඒ විඳිනකොට ඒ సంతානේ නැත්තම් ඒ චිත්තෝත්පාදේ නැත්තම් සිතෙහි ඒ වෙලාවේ ලොකු වෙනසක් සිද්ධ වෙනවා. සෝමනස්සේ ඇති වුණාම සිත නිකන් ප්‍රබෝධමත් වීමක් වෙනවා. උපේක්ෂාවේදී ඒ ප්‍රබෝධමත් වීම නැහැ, මධ්‍යස්ත වීමක් තියෙනවා. දෝමනස්සේදී හැකිලෙනවා. හැබැයි රහතන් වහන්සේ අරමුණක් අනිෂ්ට ලෙස සැලකුවා කියලා හිත හැකිලෙන්නේ නැහැ. ඒ වෙලාවේ තියෙන වේදනාව සෝමනස්ස නම් හිත ප්‍රබෝධමත් වෙනවා. උපේක්ෂක නම් ඒක සාමාන්‍ය විදිහට තියෙනවා. හැබැයි අනිෂ්ට ලෙස සලකලා තියෙනවා. එනිසා යමක් අනිෂ්ට ලෙස හෝ ඉෂ්ට ලෙස හෝ මධ්‍යස්ත ලෙස හෝ සැලකීමෙන් සිතේ මේ ඇති වෙන ප්‍රබෝධමත් ගතියට ලොකු වෙනසක් වෙන්නේ නැහැ. යම් වෙනසක් සිද්ධ වෙනවා. යම් වෙනසක් තියෙනවා. ඒක අර වේදනාවෙන් ඇති කරන බලය තරම් නෑ. මොකද වෙනසක් යම් වෙනසක් තියෙනවා කියන හේතුව ඒක අපිට හම්බු වෙන්නේ කර්මස්ථාන විස්තරයේදී. ඒ කියන්නේ උදාහරණයකට තියෙන සමත කර්මස්ථාන අතර අතිශයින්ම ප්‍රණීත, අතිශයින්ම ශාන්ත කර්මස්ථානයේ තමයි ආනාපාන සති. හේතුව අනිත් අරමුණු වගේ නෙවෙයි. ආනාපාන සති ආරම්භණය සියුම්, එන්න එන්න සුස්ම සියුම් වෙනවා. ශාන්ත ආරම්භණය. අරමුණ ශාන්ත වෙන්න වෙන්න సంతානයත් ශාන්ත වෙනවා. ඒකම තමයි රූපාවචර ධ්‍යාන වලින් අරූපාවචර ධ්‍යාන වලට යනකොට අරමුණ වෙනස් කර කර හිත ශාන්ත කරන්නේ. එනිසා අපේ සලකන ආකාරය අනුව හිතට යම් බලපෑමක් තියෙනවා. ඒ වුණාට වේදනාව සම්ප්‍රයුක්තව තියෙන වේදනාවේ විඳීම අනුව සිද්ධ වෙන වෙනස ලොකුවට හිතට බලපාන. ඒක ලොකුවට හිතට බලපාන. ඒ නිසා ඒක ඉන්ද්‍රියකුත් වෙනවනේ. චිත්ත සන්තාණයට ඒ ඒකෙන් ඇති කරන ඒ බලපෑම ලොකුවට දැනෙනවා. ඒ නිසා සැලකීමයි විඳීමයි කියන එක දෙකක් කියලා මතක තියාගන්න. ඒ වෙලාවේ සිතට ඇතිවෙන ප්‍රබෝධමත් ගතිය නැත්තම් පීඩාකාරී ගතිය, මධ්‍යස්ත ගතිය අපිට දැනෙනවා. ඒක ඒ වෙලාවේ තේරෙන එක. ඒකට කියනවා ඒ වෙලාවේ ලැබෙන මානසික අත්දැකීම. ඉංග්‍රීසියෙන් කියනවා සබ්ජෙක්ටිව් එක්ස්පීරියන්ස් එක කියලා. අරමුණ දැනගන්නවා. නමුත් ඒ විඳීම අනුව අපේ సంతානෙට යම් ක්‍රමයකට ඒක දැනෙන්න පටන් ගන්නවා. ඒක කවුරුත් විසින් දැනගන්නවා නෙවෙයි, ඒක දැනෙන හැටි. ඒ సంతානය ඒක විඳින නැහැ, වේදනාව විඳින ස්වභාවය. ස්වභාවයෙන්ම තෘෂ්ණාවට ආහාර වන්නේ මේ දැනෙන ආකාරය. සැලකීමට වඩා සැලකීම කියන එකේදී ඒකත් යම් ක්‍රමයකට අපිට තෘෂ්ණාවට වස්තු වෙනවා. අපි යම් අරමුණක් ඉෂ්ට ලෙස සලකනවා නම්, අනිෂ්ට ලෙස සලකනවා නම් ගොඩක් වෙලාවට අපිට වෙන්නේ ඉෂ්ට ලෙස අරමුණ සලකනකොට හිත සෝමනස්ස වෙනවා, අනිෂ්ට ලෙස සලකනකොට දෝමනස්ස වෙනවා. ඒක වෙන හැබැයි භවනා යෝගියෙක් වශයෙන් අසුබේ වඩනකොට ඔක වෙනස්. එතකොට අනිෂ්ට ලෙස සලකුවාට හිත සෝමනස්සයට උපේක්ෂාවට යනවා. එනිසාක ප්‍රායෝගික අපිටත් තියෙන එකක් ඒ කරුණ. රහතන් වහන්සේ විතරක් නෙමෙයි, ඒක රහතන් වහන්සේගේ පේකෙන් තමයි ඔප්පු කරන්නේ අපි තර්කය. මොකද හේතුව රහතන් වහන්සේට දෝමනස්සයක් ඇති වෙන්න බැරි නිසා. හැබැයි අපි වැඩිපුරම කැමති වන්නේ බලන්න තෘෂ්ණාවට ආහාර වන්නේ අරමුණ ගැන ඇති කරන සලකන සැලකිල්ලට වඩා ඒ වෙලාවේ අපිට ඇති වෙන මේ මිහිරි අමිහිරි බව. ඒ මිහිරි අමිහිරි බව කියන එක දැනෙන එක විඳින දෙයක්. ඒක අරමුණ තමයි විඳින්. නමුත් අපේ సంతානෙට ඒක දැනෙනවා යම් ක්‍රමයකට. චිත්ත සන්තානයේ චිත්ත චෛසික ධර්ම සමූහය වැඩ වෙනවා. එතකොට ප්‍රීතියක් කියන්නේ නිකන් තේරුම් ගන්න ප්‍රීතියක් සෝමනස්සයක් ආම අපිට දැනෙන්නේ යම් ක්‍රමයකට ප්‍රබෝධමත් සතුටක් දැනෙනවානේ. ප්‍රීතිය වෙනම චෛසිකයක්. නමුත් මේ දෙක එකටනේ පහළ වෙන. ඒතර ඇති වෙන ඒ ප්‍රබෝධමත් ගතිය ඒ මිහිරි ගතියට තමයි අපි කැමති. ඒ මිහිර ඇති වෙනවා. උදාහරණයක් දැන් තමන්ගේ දරුවෙක් ඉන්නවා නම් මේ දරුවා දකින වාරයක් ගානේ, දරුවා හුරතල් කරන වාරයක් ගානේ, දරුවාට ආදරය කරනකොට මේ මිහිර ඇති වෙනවා. රසවත් කෑමක් අනුභව කරනකොට මේ මිහිර ඇති වෙනවා. කවුරු හරි තමන් ආදරය කරන කෙනෙක් දකිනකොට, කතා බහ කරනකොට මේ මිහිර ඇති වෙනවා. හොඳ සින්දුවක් අහනකොට මේ මිහිර ඇති වෙනවා. මේ තමයි ඒ වගේම තමයි අප්‍රිය අමනාප කෙනෙක් මුණ ගැහෙනකොට, අප්‍රසන්න ගඳක් දැනෙනකොට, රසක් විඳිනකොට මෙන්න මේ අමිහිර ඇති වෙනවා. ඒ අරමුණෙත් තියෙන පීඩාකාරී ගතිය. නමුත් ඒ වෙලාවම මනසත් ඒකේ පීඩාවට ප්‍රාප්ත වෙනවා. විශේෂයෙන්ම අපි හිතමුකෝ දැන් තමන් දැන් ගඳ සුවඳ ආමහාරු එකක් නම් ඒක අරමුණෙත් තියෙන පීඩාකාරී ගතිය. හැබැයි අපි හිතන්නකෝ සුරූපී කෙනෙක් ඉන්නවා තමන්ගේ හතුරෙක්. තම සුරූපී කෙනෙක් තමන්ට හතුරුකම් කරනවා. මෙයා ඇහැට දකින්නකොට සහනයක් තියෙනවා, ඇහැට පහසුවක් තියෙනවා ඒ රූපේ. නමුත් මනස ඒ හතුරුකම් සිහි වෙනකොට අන්න පීඩාවටපත් වෙනවා. මේ පීඩාවට අපි කැමති නැහැ. ඒ නිසා මේ වේදනාවෙන් ඇති කරන පීඩණය සහ වේදනාවෙන් ඇති කරන මිහිර පහසුව සුවය මේ දෙකට තමයි අපි වැඩිපුරම ඇලෙන්නේ ගැටෙන්නේ. එනිසා තෘෂ්ණාව වේදනාව හේතුවෙන් හටගන්නවා. තෘෂ්ණාවේ ආහාරයේ වේදනාව කියලා කියනකොට මතක තියාගන්න මේ අරමුණ විඳිනවා කියන එක වැදගත්ම වෙලා තියෙන්නේ කොහොමද මේ විඳනේ අපිට දැනෙන්නේ කියන එකට. කියනවා සබ්ජෙක්ටිව් එක්ස්පීරියන්ස් එක. දැනෙන ක්‍රමය මේකට තමයි අපි ඇලෙන්නේ. මේකත් එක්ක තමයි අපි ගැටෙන්නේ. දැන් දුක් වේදනාවක් ඇති වෙනකොට අර මිහිර හොයාගෙන යනවා. හිතට මේක සාංකාවක් දුකක් එනකොට ඔන්න බාර් එකකට ගිහිල්ලා විනෝද වෙලා නටලා සින්දු කියලා අන්න ඒ ප්‍රීතිය සෝමනස්සය ඇති කරගන්න උත්සාහත. සත්‍යමී දුක් වේදනාවක් ඇති වෙනකොට ඒ අමිහිර නිසා අන්න අර මිහිර හොයාගෙන යනවා. එනිසා වේදනාව කියලා මේ අරමුණ විඳිනවා කියන ඒ අර පොතෙන් ඉගෙන ගන්න ඒ කරුණ විතරක් හිතන්නේ. මේ දැනෙන භව එකේ වැදගත් වෙන්නේ. ප්‍රබෝධමත්ව ඉන්නකොට, සතුටින් ඉන්නකොට ඇති වෙන ප්‍රීති සෝමනස්ස විනෝද ගතිය, මිහිරි ගතිය, පීඩාකාරී වෙන්නකොට තියෙන පීඩාකාරී ගතිය, දෝමනස්සය, හිත කිලිටි වෙච්ච ගතිය, නරක් වෙච්ච ගතිය, එක දෝමනස්සය. උපේක්ෂාව කියලා කියන්නේ මේ දෙකෙන් අන්නේ වෙච්ච මධ්‍යස්ත ස්වභාවය, මධ්‍යස්ත අවස්ථාව. ඒකට තේරුම් ගන්නට අමාරුයි. නමුත් ඥාණයෙන් නුවණින් හිතාගෙන විමසුවාම තේරෙනවා. එහෙමනේ තේරෙන්නේ නැත්තම් සුඛයයි දුක්ඛයයි නැති අවස්ථාවේ උපේක්ෂාව තියනවා කියලා උපකල්පනය කරන එක ප්‍රමාණවත්. මේ කියන ඒ තමන්ට දැනෙන අත්දැකීම තමයි තෘෂ්ණාවට ආහාරය වන්නේ. එහෙනම් අපි කොහොමද මේ තෘෂ්ණාව ඇති නොවන පරිද්දෙන් වේදනාව ගැන කටයුතු කරන්නේ? තේරුම් ගන්නට ඕනේ, ඉස්සලා කියන්නට ඕනේ, මේ තෘෂ්ණාව ඇති වෙනවා වේදනා ත්‍රිත්වය නිසාම. සුඛ වේදනාවට තෘෂ්ණාව ඇතිවීම අමුතුවෙන් අය විවරණය කරන දෙයක් නෑනේ. ඒකට අටුවා ටීකාවන එක පැහැදිලි ඕන කෙනෙක්. ඒක තිරිසන්ගත සතා වුණා. දැන් ඔළුව අත ගැවුත් පූසෙක් ගිහම හැමදාම ඇවිල්ලා ඒ ඔළුව අත ගන්න දෙනවා. බල්ලෙක් වුණත් තිරිසනෙක් වුණත් ඕනම කෙනෙක්. ඒ කියන්නේ එයාට සැපයක් සුවයක් පහසුවක් තියෙනවා නේද? ඇඟේ ඇතිලෙනවා. ඒ සුව පහසුව විඳින්නට කැමතියි. ඒකට ආසයි. දරුවෙක් වුණත් අපි වුණත් ආසයි ඒකට. එනිසා තමයි මිහිරි කායික ස්පර්ශය. අන්න එහෙම නැත්නම් හොඳ ඇඳ ඇතිරි වල වාඩි වෙන්නට, සැතපෙන්නට කැමති වෙන්නේ. ත්‍රේකින් ඇති වෙන ඒ නිසා ඇති වෙන මිහිර පහසුව සහ හොඳ දේවල් හිතනකොට, තමන්ව වර්ණනා කරනකොට, තමන් ගැන හැමෝම පහදිනකොට ඒ වෙලায় ඇති වෙනවා ලොකු සෝමනස්සය සහ තමන් නිවැරදිව වාසය කරොත් තමන්ගේ ජීවිතය ගැන ආවර්ජනා කරනකොට ඒක නිවැරදි බව නිර්වෘල් බව සිහි වෙනකොට අන්න අපිට ප්‍රීතිය ප්‍රෝමන ප්‍රසෝමනස්සේ උපදිනවා. මේකට අපි කැමති. ඒක තවත් ඉදිරියට ගියොත් කාමසපයෙන් වෙන් වෙලා සමාධියක් උපදවනකොට සිත එකඟ වෙනකොට කෙලෙස් ධර්ම යට වෙනකොට අන්න සිතේ ප්‍රබෝධමත් මිහිරි ගති උපදින ධ්‍යාන අවස්ථාවේ ගොඩක් බලවත්. මේකට කැමති. උපේක්ෂා වේදනාව කියන එක මධ්‍යස්ථයි. ඒකත් ඉතින් අපි සාමාන්‍යයෙන් දැන් එහෙම ලොකු ප්‍රීතියක් ප්‍රමෝදයක් නැති වුණත් අපි සාමාන්‍ය ජීවිතේ අපි එදිනෙදා ගත කරනකොට ඒ හිත සාමාන්‍යයෙන් තියෙන තත්ත්වයට අපි සාමාන්‍යයෙන් කැමති. අපි ඒක ටිකක් වෙලා යනකොට සමහර ලාට ඒක බෝරින් වෙලා සුඛයේ හොයන අවස්ථায়නට පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් ඒක දුක්ඛයට වඩා ඒක ශාන්තයි. දැන් ඉදිරියට සාමාන්‍යයෙන් වැඩපළ කරනකොට විශේෂයෙන් දුකක් ශෝකයක් හිතේ නැති අවස්ථා බල සාමාන්‍යයෙන් අපි මුහුණ හොදනවා, දත් මදිනවා. ඒ වගේම ඉදිනදා වැඩපටයුතු කරනවා, පොත් කියවනවා. මේ වගේ අවස්ථාවල මහා ප්‍රීතියක්, සෝමනස්සයක්, දෝමනස්සයක් එහෙම එකක් නැහැ. එනිසා වැඩිපුර අවස්ථාවල අපේ සිත තියෙන්නේ මධ්‍යස්ථ උපේක්ෂක වේදනාවේ. ඒක හරි, ඒක ඒකට ඩිස්ටර්බ් නොවි තියෙන එක පහසුවක් නේ. ඒකට අපි කැමති. ඒක ශාන්තයි. ඒක ශාන්තයි. අකුසලයකෙත් එක්තරා ශාන්ත බවක් තියෙනවා. හැබැයි ගැඹුරින් විමසුවාම අකුසල මේ වේදනාවේ අර උද්දච්ච ආදීන් පීඩාවටපත් වෙලා නිසා යම් දුක් අපහසු ගතියක් තියෙනවා. නමුත් දුක්ඛයට වඩා එකේ ශාන්ත බවක් තියෙනවා. ශාන්තක සංසිඳන බවක් තියෙනවා. වෙනිෂ්පරියායෙන් අකුසල වේ අකුසල උපේක්ෂාව සාන්තයි කියලා කියන්නේ නැහැ. මොකද ක්ලේශයන්ගෙන් දැවෙන නිසා. පොත් විවහාර වශයෙන් එක යම් දුක්ඛයට වඩා පහසුවක් තියෙනවා. ඉතින් මේ විදිහට මේ වේ ඒ උපේක්ෂා වේදනාවට අපි කැමති. දුක්ඛ වේදනාවට ඒකට කැමති නැහැ. සාමාන්‍යයෙන් කලාතුරකින් යම් යම් දුක්ඛ වේදනාවලට රුචි වෙන භාවයේ තියෙන්නට පුළුවන් කෙලෙස් අධික බව නිසා හෝ නැත්නම් ඒකින් වෙන ප්‍රයෝජනෙ නිසා. සමහර ලාවට අපි හිතමුකෝ තුවාල එකට නැත්නම් සැරව ටිකක් එහෙම ඉවත් කරනකොට ඒ වේදනාවක් ඇති වෙන බව ඇත්ත. නමුත් අපි ඒක ආස්වාදනය කරන ඒකින් ලැබෙන ප්‍රයෝජනෙ නිසා. එහෙමත් තියෙනවා. නමුත් සමස්තයක් ලෙස දුක්ඛ වේදනාවට අපි කැමති නැහැ. ඒක සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භයන්ති මච්චුනෝ කියන දේශනාවෙන් තේරුම් ගන්න. ඒක අමුතුවෙන් කියන්න දෙයක්වත් නෑ. අර සුඛ වේදනාවට සත්‍ය ඇලෙනවා වගේ දුක්ඛ වේදනාවට අකමැතිනවා කියන එක තමයි අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි. හැබැයි දුක්ඛ වේදනාව ඇති වෙනකොට තෘෂ්ණාව ඇතිවන්නේ කොහොමද? මේ දුක්ඛ වේදනාවෙන් මිදිලා සුඛය ඇති කර ගැනීමට කැමැත්ත ඇති වෙනවා. දැන් ගොඩාක් දාඩිය දාලා පිරිසුදු වෙලා කය මෙයා වෙනකොට අපහසුතා එනකොට රත් වෙනකොට අපි හිතනවා හොඳට පැම්පස් වෙන්න. ඒක අපි හිතනවා. ඒකට කැමති වෙනවා. ගොඩාක් උෂ්ණ වෙනකොට අපි ශීත වායු සමීකරණේ දාන්න හිතනවා. ඒ ලබන සුඛ වේදනාව අපි හොයනවා. ඒකට සල්ලි එකතු කරනවා. ඒක ලබන්න යනවා. මේ විදිහට දුක්ඛ වේදනාව හමු වෙයි සුඛය බලාපොරොත්තු වෙනවා. ඒ නිසා දුක්ඛ වේදනාවත් පරයායෙන් හේතුඵල වශයෙන් තෘෂ්ණාවට උපකාර වෙනවා. හැබැයි තෘෂ්ණාවෙන් දුක්ඛ වේදනාව අරර බදාගන්නේ ඒක ආස්වාද කරන්නේ ඒකට ඒක පැනලා කන එහෙම එකක් නැහැ. දුක්ඛ වේදනාව නිසා සුඛය බලාපොරොත්තු වෙනවා. එහෙම එකක් තියෙනවා. නමුත් දුක්ඛ වේදනාවත් තෘෂ්ණාවට උපකාරකයි. උපනිශ්‍රේ එනිසා මේ වේදනා ත්‍රිත්වයම තෘෂ්ණාවට උපකාරයි කියලා මතක තියාගන්න. ඒ තෘෂ්ණාව ඇති නොවන පරිද්දෙන් කොහොමද වේදනාව ගැන සලකන්නට ඕනේ? ඒකෙන් දුක් වේදනාව ගැන අපි තෘෂ්ණාව දුක් වේදනාව නිසා තෘෂ්ණාව පතනවට වඩා අපි දුක් වේදනාවේ තියෙන දුක්ඛ භාවයේ සිහි කරලා ඒක සල්ලයක් ලෙස උලක් ලෙස සලකන්නට ඕනේ. අපි හිතන්නට ඕනේ ඒකක් තමයි දුක් වේදනාව අනිත්‍යයි කියලා. ඒක හිතන එකත් ගැටලුවක් නෙවෙයි, ඒකත් ක්‍රමයක්. නමුත් මේ දුක් වේදනාව ඇති උනේ මේ රූප කයක් තිබිච්ච නිසා, මේ සිතක් තිබිච්ච නිසා. එනිසා මේ නාම රූපයෝ තියනකන් මේකේ දුක්ඛ වේදනාව හට ගන්නවා. මේ දුක්ඛ වේදනාව හට ගැනීම නාම රූපයේ තියෙන දෝෂයක්. ඒ නිසා නාම රූප නොලබන්නට ඕනේ කියන නාම රූප කෙරෙහි කලකිරීම ඇති කරගන්න දුක්ඛය ඇති වෙනවා. දුකක් සෝමනස්සයක් කායික වේදනාවක් ඇඟේ රුධාවක් ඔළුවේ කැක්කුමක් ඇති වෙනකොට ඒකට පිළියම් කරගන්න එක වෙනම එක නුවණින් කල්පනා කරන්නට ඕනේ. මට මේ ඔළුවේ කැක්කුම ඉරුව රදේ ඇතිවන්නේ ඔළුවක් ලැබිච්ච නිසා. ඔළුවක් ලැබිලා කියලා කියන්නේ අපි සාමාන්‍ය විහර ගැන මොලේ තියනවා කියන එක නුවණ තියනවා කියන නමුත් මෙතන ඒ රූපීමය හිසක් ලැබිච්ච නිසා තමයි ඔළුවේ කැක්කුමක් එන්නේ. කයට දුක් වේදනාවක් එන්නේ මේ රූපීමය කයක් ලැබිච්ච නිසා. දුක් වේදනා උපදිනට සුදුසු කයක් ලැබිච්ච නිසා. මානසික පීඩාවක් එනවා. කාගෙ හරි වැරද්දක් නිසා, තමන්ට කරපු අපරාධයක් නිසා, තමන් අතින් වෙච්ච වරදක් නිසා අතපසු වීමක් එක එක දුක් වේදනා උපදිනවනේ. මානසික දුක් වේද දෝමනස. ඒව ඇති වෙන්නේ මේ සිතක් ලැබිච්ච නිසානේ. එනිසා දුක්ඛ වේදනාව උපදිනවා යනු දුක්ඛ වේදනාවට ප්‍රත්‍යවීම යනු නාම රූපයේ තියෙන දෝෂයක් ඩිෆෙක්ට් එක. දුක්ඛ වේදනාවක් උපදින නාම රූපයෝ ලබා ගැනීම අධිගමණය කිරීම ඒක හිමි කර ගැනීම දෝෂයක්. සංසාරේ නැවත නැවත නාම රූප ලබනවා නම් දුක්ඛ වේදනාවත් හිමි. බ්‍රහ්ම ලෝකයේ ජීවත් වෙනකොට දුක් වේදනාව නැති බව ඇත්ත කායික මානසිකව. මොකද එතන සංකත දුක විපරිණාම දුක සහ ඒ නාම රූප సంతානයේ ගත්තට පස්සේ නැවත දුක් වේදනා උපදින තැන් වලට අපි වැටෙනවා. ඒ නිසා නාම රූප ප්‍රවාහයෙන් සසරින් මිදිලා නැහැ එතන. පොදුවේ මේ නාම රූප సంతානයේ යනු දුක් වේදනා උපදින සමහර එකම సంతානයක් ලෙස දිගට ගත්තොත් බ්‍රහ්ම ලෝකය කියලා කියන්නේ කතාවකාලිකව දුක් වේදනා උපදින නැති තැනක් එච්චරයි. ඒක දැන් සමහරවල් අපිටත් වෙනවනේ. අපි හොඳට නාල කරලා හොඳ සුව පහසු ඇඳක එහෙම වාඩි වෙලා මිඳාගෙන ඉන්නකොට දුක් වේදනාවක් කයේ නැහැ, සිතෙත් නැහැ. ඒ වෙලාවේ සත්වයා ආත්ම භාවයේ සැනසීලා තියෙන්නේ. එහෙම වුණා කියලා දුක් වේදනාව හට නොගන ගන්න හට ගන්න නැහැ කියලා එකක් නැහැනේ. තත් බ්‍රහ්මාත්ම භාවය කියන්නේ මුළු ආත්ම භාවයේ පුරාටම දුක් වේදනාව නැතිව ඇත. නමුත් නැවත හටගන නිසා නාම රූප ප්‍රවාහය දුක් වේදනාවෙන් මිදිරනේ. නාම රූප ප්‍රවාහය anu දුක් වේදනාව හටගත හැකි තැනක්. නාම රූප ප්‍රවාහය දුක් වේදනාව හටගන්නට පුළුවන් තැන. එනිසා දුක් වේදනාව ඇති වෙනකොට මේ නාම රූපය කෙරේ කලකිරෙනට සුඛ වේදනාව ඇති වෙනකොට සුඛ වේදනාව මිහිරි ඒක යහපත්. ඒකේ ඉපැත්ම සැපයක් ලෙස සලකනවා සත්වයා. ඒක අපහසුාවක් නෑ. නමුත් මේ සැපය තාවකාලිකයි. හැම කල්ලිම තියෙන එකක් නෙවෙයි. සුඛ වේදනාව අනිත්‍යයි. නැති වෙනවා. ඒ දුර වෙලා උපේක්ෂා වේදනාව හෝ දුක් වේදනාව හට ගන්නවා. සුඛ වේදනාවක් නැති වෙනවා කියන්නේ මේ වේදනාව මාරු වෙනවා කියන එකනේ. ගොඩක් වෙලා තිබුණා අපිට. ඒ මොහොතේ ඉපදෙන බින්දින එක වෙනම දෙයක්. නමුත් අපි පොදුවේ කියනවා සුඛ වේදනාව බොහෝ වෙලා තිබුණා. ඒක නැති වෙලා දුක් වේදනාව. දැන් බ්‍රහ්ම ලෝකේ හිටියා සුඛ උපේක්ඛා වේදනාවලි. ඊට සෑය නැති වෙලා මනුලෝකයට ඇවිල්ලා නැත්තම් කාම ලෝකයට වැටලා දුක් වේදනාව හට ගන්නවා. මේක සදාතනික නැහැ. මේ දවසක නැති වෙනවා. එනිසා සුඛ වේදනාව කෙරෙහි අනිත්‍ය ලෙස බලන්නට ඕන. දුක් වේදනාව සල්ලයක් ලෙස බලලා ඒ දුක් වේදනාවට ප්‍රත්‍ය වෙන නාම රූප කෙරෙහි කලකිරෙන්නට ඕන. සුඛ වේදනාව తాවකාලික බැවින් අනිත්‍ය බැවින් ඒක ගැන නොඇලීම ඇති කරගන්න නොබැදීම ඇති කරගන්නට ඕන. ඒ වගේ මේ සුඛ වේදනා ඉබේ හටගන්නේ නැහැ. ඒකට මහන්සි වෙන්නට ඕනේ. වෙහෙසෙන්නට ඕනේ. ඒක දින සංස්කාර දුක්ඛය. එම වෙහෙසිලා මේක ඇති කරගත්තට ගොඩක් වෙලා තියෙන්නේ හේතුන් තියනකල් තියෙනවා. හේතු නිවත් වෙනකොට නැවත නූපදී යනවා. එහෙනම් සුඛ වේදනාව කෙරෙහි උපදවන්නට තියෙන වෙහෙස නිසාත් කොච්චර වෙහෙසිලා ඉපදෙව්වත් తాවකාලික නිසාත් ඒක කෙරෙහි කලකිරෙනට. සුඛ වේදනාවේ තියෙන දෝෂයක් තමයි ඒක. හොඳයි ඒක යහපත්. නමුත් ඒක ඉබේ හටගන්නේ නැහැ. කැමති කැමති පරිදි උපදවන්නට බෑ. දැන් කැමතුණා කියලා කවුරු හරි ධාන සුඛයට වද එහෙම කියලා ධානයක් උපදින්නේ නැහැ. කාට හරි ගෙදර ඉන්නකොට කැමතිව රසවත් කෑමේ රස විඳින්න. ඒක බෑ එහෙකට. ඉතින් කසල්ලි ගෙවලා කඩෙන් ගෙන්නගෙන ඇවිල්ලා එහෙම තමයි ඒක කන්න. දැන් කඩේට ගිහිල්ලා එහෙමනේ ගන්න ඕනේ. කැමති වෙලාවෙම මෙහෙම එක පාට මේක උපදව ගන්න බෑ. සුඛ වේදනාව යහපත් වුණාට ඒක ලොකු පරිශ්‍රමයකින් උපදව ගන්න. හැබැයි එහෙම උපදව ගත්තත් පොඩි වෙලාවයි තියෙන්නේ. ඔතනයි දිනේන ප්‍රශ්නේ. කවන්නේ මහන්සිය උපදවගත්ත හැමදාම තුනනේ එහෙම තියෙන්නේ. සහය මතක තියාගන්න ඒක හැම කල්ලිම තිබුණා නම් ඒකත් එපා වෙයි අපිට. ඒක සත්‍යයගේ හැටි. සත්‍යයගේ තෘෂ්ණාවට ඕනේ සුඛ වේදනාවත් වෙනස් වෙන. එකම සුඛය හරියන්නේ ඒක තව එකක් ඕන. වෙනද ඒකනේ එකම කෑම උනත් අපි වෙනස් කර කර ගන්න. සැපයනවෙ මාරු කරන්න අපිට අලුත් අලුත් දේවල් අත්දකින්නට. තෘෂ්ණාවේ හැටි. තෙනිසා සුඛ වේදනාව කල සන්තුප්ත කරන්නේ. සුඛ වේදනාව අනිත්‍යයි ඇති වුණා කියලා අපි සන්තුප්ත කරන්නේ නැහැ. සෞපදවන්ට මහන්සි වෙන්නට ඕනේ. ඉනිසා සුඛ වේදනාව කෙරෙහි කලකිරෙන. සුඛ වේදනාව කෙරෙහි කලකිරෙන. තවත් ගැඹුරට ගියොත් මේ කලකිරිය යුතු සුඛ වේදනාවක් යනු නිෂ්පරියාය සුඛයක් නෙවෙයි. එකේ කලකිරෙන්න ඕන එක අනිත්‍ය නම් ඒක උපදවන්න මහන්සි වෙන්නට ඕන නම් ඒක දුක්ගෙන දෙන්නක් නම් එයම දුකක් නොවුනට පීඩාකාරී නොවුනට දුක්ඛය පිරිවරාගෙන තියෙන්නේ. විඳින පැත්තෙනොත් දුකගෙන දෙනවා. උපදවන පැත්තෙනොත් දුකගෙන දෙනවා. මේ මොහොතේ දුකක් නැති බව ඇත්ත. ඒතර මේ විදිහට මේ සුඛ වේදනාව දුකේ පිරිවරාගෙන තියෙන නිසා අමුතුවෙන් ආස්වාදනය කළ යුතු දෙයක් නෙවෙයි. සහ මේ තවදගත් මේ සුඛ වේදනාව කෙරෙහි ලෝභය හටගනවා, කැමැත්ත හටගන්නවා. ඒ කැමැත්ත නිසා ආකර්ෂණීය භාවයේ නිසා නැවත සුඛය ලබන්න අපිව වෙහෙසවනවා. මේ සුඛ වේදනාව හරියට අපිව වහලෙක් බවට පත් කරගෙන අපිව නටවන, යාව අපිව ඇදලා ගන්නවා, ඒ පැත්ත අපිව යොදවනවා. ඒ නිසා අපි මහන්සි වෙනවා, වෙහෙස වෙනවා මේ සැපේ ලබන්න. කවරකට සුඛයට වහල් වෙලා සුඛය ලබන්නේ. ඒක අවශ්‍යයි. ඒක තමයි ඒක අපි තාම ඉහලින් කතා කරා. පෙඩෙස්ටල් එකේ තියෙනවා නේද? තාම ඉහලින් කතා කරලා ඒක අධිපති ලෙස සලකලා ආරම්භන අධිපති ප්‍රත්‍යක් වෙලා ඒක පස්සුපස්සේ ලුහු බැඳගෙන යනවා අපි. අනේක විද දුක් විඳිනවා. ඒ නිසා සමහර ලාඩි තාම දරුණු අපරාධ කරනවා. භයානක ක්‍රියාවන් වලට යනවා. අවුරුදු ගණන් වෙහෙසෙනවා, මහන්සි වෙනවා මේ සුඛය ලබන්නට. වෙල ලැබුවට තාවකාලිකයි. අඩුම අපරිම මේ මරණයෙන් කෙලවර වෙනවා. ඒ නිසා මේ සුඛය දුක්ඛය පිරිවරාගෙන තියෙන නිසා සහ තමත් දුක්ඛයන්ට ඇති කරවන්නට අපිව පොළඹවන ධර්මයක්. අපි පොළඹවනවා. අපි මුසපත් කරවලා, අපිව අන්ධ කරවලා, අපිව දුකට ඇදලා දානවා මේ සුඛ වේදනාව. ඒ නිසා මේ සුඛ වේදනාව බිය විය යුතු දෙයක්, දුක්ඛය පිරිවරා තිබෙන දෙයක්, කලකිරිය යුතු දෙයක්. ඒ නිසා ගැඹුරෙන් විමසුවාම නිෂ්පරියායෙන් මේක දුක්ඛයක්. පරමාර්ථ වශයෙන් මේක සුඛයක්. පරමාර්ථ සත්‍ය වශයෙන් ගත්තම ආර්ය සත්‍යයෙන්, ගැඹුරු සත්‍යයෙන් නුවණින් විමසුවා මේක දුක්ඛයක්. එහෙමනම් ඊළඟට පියවර මොකද්ද? මේ දුක්සහගත වූ සුඛ වේදනාව උපදින්නේ යම් ස්කන්ධ సంతානයක නම් ඒ ස්කන්ධ సంతානය කෙරෙහි කලකිරිය යුතුයි. මොකද මේ ස්කන්ධ సంతානයේ ඇතිවෙන සුඛය මිහිරක් බව ඇත්ත ඒ වෙලාවේ. නමුත් මෙයා ලොකු අපිව ලොකු ප්‍රශ්නයකට අද දානවා. ඒක හරියට නිකන් පැණි රස වගේ. පැණි රස වලට කැමතිලා ඒක නැවත නැවත අනුභව කරන්නට, සේවනය කරන්නට, ඒක කන්නට, ඒක නිවත නැවත පරිහරණය කරන්නට යනවා. අපිට වෙලාවෙ මිහිරක් තියෙනවා. නමුත් අවසානයේදී දිය වැඩි ආවා. ඊට පස්සේ කේක විදිහේ රෝග ඇවිල්ලා මහා දුක්ඛයකට සත්වයා වැටෙනවා. ඒ වගේ රෝගයකට ප්‍රාප්ත වෙච්ච කෙනෙක් පැණි රස කන වෙලාවේ සතුට වෙනවා, ඒක පොළඹවනවා අපිව. නමුත් ඊට පස්සේ මේ සීනි වැඩි වෙලා, රොමයා වෙලා, ෆෝම් මොනවාද රසායන ද්‍රව වෙනස් වෙලා අන ලොකු වෙන දුකටපත් වෙලා තුවාල හොඳ වෙන්නේ නැහැ. ලොකු ප්‍රශ්න වලට මැදි වෙලා අවසානයේ මරණය හෝ මරණයට ආසන්න දුකකටපත් වෙනවා. ඒ වගේ මේ සුඛ වේදනාව කියන එක පරමාර්ථ වශයෙන් මේ මොහොතේ සුඛයක් උනාට යහපතක් උනාට ආස්වාදනීය දෙයක් උනාට ගැඹුරින් විමසුවාම මහා දුක්ඛයකට අපිව ඇදලා දාන දෙයක්. ඒ වගේම මේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ මේ ස්කන්ධ පංචකය ආකර්ෂණීය දෙයක් වෙලා අපි සීනි පස්සේ ඇඹල යන වගේ මේක පහු පස්සේ ලුහු බඳින්නේ, මේක උසස් ලෙස සලකන්නේ, භවෙන් භවයට මේක ලබන්න කැමතිවන්නේ මේ සුඛ වේදනා මූලිකම සිද්ධාන්තයක්. ඒක ධර්මයක්, මූලිකම ධර්මයක්. ඒ නිසා මේ සුඛ වේදනාව තමයි මේ දුක්ඛයට තියෙන ඇම. අපි ඇමක් දානවා මාළුවට. මොකද ඇම කියන්නේ? පණුවෙක් ගහලා කොක්කක් තේරෙනවා. කොක්ක කියන්නේ මාළුවාගේ මුළු ජීවිතේම නැති කරන මේ උගුර හිර කරවලා යගේ ජීවිතය අවසානයි එතන. ඒක අහුණාට පස්සේ හිර වෙනවනේ මේ ඉහිල්. එතකොට ඒක හැබැයි හම්බ වෙන්නේ ආහාරයක් එක්ක. ඒ ආහාරයට රැවටිලාන ගිහිල්ලා මේ පණුව ගන්න. ඒ ගන්නකොට මේ කොක්ක හිර වෙන්නේ. කොක්ක කියන්නේ මාරුවාට, බිලී කොක්ක කියන්නේ මාළුවාගේ මාරාන්තික උගුල, මරණේ බඳුයි. හැබැයි ඒකට ඇදලා ගන්න, ඒක වැහිලා තියෙන්නේ, ඒක කෙරේ යන්නේ පස්සේ නෙමෙයි, මරණේ පස්සේ මාළුවා යන්නේ ඒ පණුව නැත්තම් ආහාරයකට කැමති ඒ සත්වයා. මොකද ඒක ආහාරයයි. ඒ වගේ තමයි ජාති ජරා ව්‍යාධි මරණයන්ගෙන් යුක්ත වූ අනේක විධ දුක්ඛයන්ගෙන් ගහන වූ මේ ස්කන්ධ පංචකය, මේ සංසාර ප්‍රවෘතිය ආකර්ෂණීය දෙයක් වෙලා තියෙන්නේ මේ සුඛ වේදනාව නිසා. ඒ නිසා මේ සුඛ වේදනාව කෙරෙහි බොහොම කලකිරීම ඇති කර ගන්නට ඕනේ. ඊළඟට උපේක්ෂක වේදනාව ශාන්තයි. මේ උපේක්ෂක වේදනාව තියෙනකොට අපි ප්‍රමාද වෙනවා. මොකද හේතුව අපිට ලොකු දුකක් කරදරයක් අපි ඉක්මන් වෙනවා ඒකෙන් මිදෙන්න. සුඛ වේදනාවත් ප්‍රමාද වෙනවා, ඒක ඉන්ඩල්ජ් වෙනවා. මේ උපේක්ෂක වේදනාවත් අපි එච්චරම අපිට සංවේගයක් උපදින්නේ නැහැ, අපිට ප්‍රශ්නයක් වැටහෙන්නේ නැහැ, සසර ප්‍රශ්නයක් ලෙස තේරෙන්නේ අපි නිසා ඔහේ කාලය ගත කරනවා. ඒක මෝහයටත් හේතු වෙනවා. ගැඹුරකට විමසන්න යන්නේ කොම්ෆර්ට් සෝන් එක වගේ එක. ඒක අපි ඉන්නවා. නමුත් මේ උපේක්ෂක වේදනාවත් දවසක නැති වෙනවා. ඒක අනිත්‍යයි. ඒක නැති වෙලා දුක්ඛයට පෙරලෙනවා. සුඛයට පෙරනොත් එක විදිහකට කමක් නැහැ. නමුත් ඒකත් අවසානයේ දුක්ඛයකට යන නිසා මේක අවසන් වෙන, මේක අනිත්‍යයි කියලා මතක තියාගන්නට ඕන. සහ මේ උපේක්ෂක වේදනාව සත්‍යාව මුලා කරනවා, සත්‍යව ප්‍රමාද කරනවා, සත්‍යයට සංවේගය ඇති වෙන්න දෙන්නේ නැහැ. ඒකේ ඉන්න දෙනවා. නිසා මේ උපේක්ෂා වේදනාව ශාන්ත ලෙස වැටහි. නමුත් මේ හැම තැනම තාම ස්කන්ධ දුක්ඛයෙන් මිදිලා නැහැ. එන උපේක්ෂක වේදනාව විශේෂයෙන්ම ශාන්තයි. ඒ උනාට ඒක අනිත්‍ය බව ඇත්ත. ධානයේ උපේක්ෂාව වගේ කරන ගොඩක් මහන්සිලා ගන්නට ඕනි. සාමාන්‍ය තුන උපේක්ෂාව අනිත්‍යයි, නිසා නැති වෙනවා, తాවකාලිකයි. සහ මේ උපේක්ෂක වේදනාව නිසා අපිට සංසාරයේ තතු හරියට වැටහෙන්නේ නැතුව අපි මේ සසර දිගට යනවා. ඒ නිසා මේ උපේක්ෂක වේදනාව බිය විය යුතු දෙයක්. කෙරේ කලකිරෙන්නට ඕන. ඒක සදාතනික නෑ, ඒකත් අනිත්‍යයි, දුකට පෙරලෙනවා. මේ විදිහට සහ ඒ උපේක්ෂක වේදනා උපදින ස්කන්ධ කෙරෙහි කලකිරෙන්නට ඕන. මේ විදිහට මේ වේදනා තුන කෙරෙහි යෝනිසෝ මානසිකාර්ය ගැඹුරු ඥානය අපි පවත්වන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. එතන වේදනානුපස්සනාව එක විදිහකට විස්තර කිරීමක්. එතන මේ වේදනාව හටගන්නේ කවරක් නිසාද? ස්පර්ශය නිසා. අරමුණ සිතෙන් අරමුණ ගන්නකොට ස්පර්ශයේ නැවති චෛතසිකයෙන් ඒ අරමුණ ස්පර්ශ කරනවා, එහි හැපෙනවා. හැපෙනවා කියන එකේ තේරුම ඒක ලං වෙලා ගන්නවා, බොහෝම ලං වෙනවා. සිතෙන් අරමුණ වෙන් කරනවා, පරිචිජ්ජ ග්‍රාහී භාවය. ස්පර්ශයෙන් අරමුණට අතරක් නැතිව ලං වෙනවා. අතරක් නැතිව ලං වුණාම තමයි අරමුණෙහි තියෙන ආකාරයක් ප්‍රකට වෙන්නේ. එතකොට තමයි වේදනාවට විඳින්න පුළුවන්. වේදනාවෙන් විඳට පස්සේ ඉෂ්ට ලෙස විඳොත් හොඳ අරමුණක් ලෙස ලේබල් කරගන්න සංඥාව ඇති වෙනවා. යං වේදේති තං සංජානාති. අනිෂ්ට ලෙස විඳොත් මේක අනිෂ්ට අරමුණක් ලෙස සංකේතවත් කරගන්නවා, සටහන් කරගන්නවා. එසේ දුරස් කරන අපෝ මේවා නම් හොඳ නැහැ, මේවා ඉෂ්ටයි, මේවා හොඳයි. අන්න ඉෂ්ට සංඥා, සුඛ සංඥා, සුභ සංඥා ඇති වෙනවා. අනිෂ්ට සංඥා, අමනාප සංඥා ඇති වෙනවා. ඒක ගැටීමට ඇලීමට යනවා. අවසානයේ විපල්ලාස දක්වා දියුණු වෙනවා. ප්‍රපංච බවට පත් වෙනවා. ඊට ප්‍රථමයෙන් විතර්ක කරනවා, හිතනවා. තයි හොඳ නරක කියලා ගොඩ ගහ ගන්නවනේ සංඥාවි. ඊට පස්සේ හොඳ දේවල් ගැන හිතනවා, නරක දේවල් ගැන හිතනවා. සපේ సంతානෙහි විපල්ලාස ගොඩ නැගෙන. තෘෂ්ණා දෘෂ්ටි මාන ඇති වෙනවා. ප්‍රපංච ඇති වෙනවා. එනම් මේ වේදනාවට ප්‍රධානම හේතුව තමයි ආරමණ රසය චිත්තෝත්පාදයට ප්‍රකට කරලා දෙන සංඥාව, ස්පර්ශය සමාන. ඒක උදාහරණයකට ගත්තොත් අරමුණ දොඩංගෙඩියක් නම් අරමුණේ තියෙන රසය, ඉෂ්ඨ අනිෂ්ඨ ආකාරය දොඩංගෙඩියේ යුෂ නම් අතෙන් දොඩංගෙඩිය මිරිකනකොට යුෂ එළියට එනවා වගේ ස්පර්ශයෙන් අරමුණ හැපේ, ස්පර්ශය අරමුණෙහි හැපෙනකොට ආරම්මණ ඉෂ්ඨ අනිෂ්ඨ මධ්‍යස්ථාකාර හිතට ප්‍රකට වෙනවා. ඒවා වේදනාව විඳිනවා. සමේ වේදනාවත් සංකතයි ස්පර්ශය නිසා. හර ස්පර්ශය හටගත්තේ කවරක් නිසාද? සලායතන නිසා. චක්කුංච පටිච්ච රූපේචත රූපේච උප්පජි චක්කු විඥාන තින්නම් සංගති පස්සෝ. මේ ස්පර්ශය හටගන්නේ සලායතන හේතු කරගෙන. සිතත් උපකාරයි, සිතත් නිශ්ශ්‍රේ වෙනවා සලායතන විශේෂයෙන්. සලායතන හටගත්තේ නාම රූප නිසා. සකරණාසයේ දිව ශරීරයේ මනස කියන මේ ඉන්ද්‍රිය අරමුණු ගෝචර කරගන්න, අරමුණු අරගන්න, අරමුණට සංවේදී වෙන මේ කියන ආයතන හය තියෙන්න බෑ රූපකයකුයි චිත්ත ප්‍රවාහයකුයි තිබුණ නැත්තම්. ඒතර නාම කියලා ගන්න තමයි චෛතසික ධර්ම. රූපකයකුයි චෛතසික මොද හේතුව? ඒ චෛතසික ධර්ම මන ආයතනයට ප්‍රත්‍ය වෙන නිසා. ඒතර චෛතසික ධර්ම මන ආයතනයට උපකාර වෙනවා. රූපකය පංචායතන උපකාරනවා. එතන නාම රූප මේ හටගන්නේ චෛතසිකයි රූපයි හටගන්නේ විඥානයක්, විඥාන ප්‍රවාහයක් මෙතන තියෙන නිසා. විශේෂයෙන් ප්‍රතිසන්දි විඥාණයෙන් පටන් අරගෙන මේ විඥාන පරම්පරාව මෙතන පවතින නිසා. ඒ විඥාන හටගත්තේ, විඥාන පවතින්නේ සංස්කාර නිසා. සංස්කාර කෙනෙක් හසු කුර කුසල අකුසල කර්ම. ඒ කුසල අකුසල කර්ම අනුව ප්‍රතිසන්දි ප්‍රවෘත්ති විඥානයන්ගේ මට්ටම තීරණය වෙලා තියෙනවා. උසස්ත පහද්ද කියලා. ඒ සංස්කාර ඇතිවන්නේ අවිද්‍යාව නිසා. මෙන්න පටිසමුපාද චක්‍රය. එහෙමනම් අපි කර යුතු වන්නේ මේ සංසාර චක්‍රයේ බිඳින්නට නම් අවිද්‍යා තෘෂ්ණා දෙක නැති කරන්නට, නාම රූප කෙරෙහි තින තෘෂ්ණා විද්‍ය දුරු කරන්නට, ඒකේ పూర్ව ගාමී දෙයක් ලෙස මේ වේදනා සම්බන්ධයෙන් ඥානෙ ඇති කර ගන්නට ඕනේ. ඥානෙ ඇති කරගත්තම වේදනා සම්බන්ධයෙන් තියෙන මුලාව දුරු වෙලා ඒ කෙරෙහි තෘෂ්ණාව නැති වෙනවා. ඒ තුලින් වට්ටේ සිඳෙනවා, දුකෙන් එතර වෙනවා. උපදින්නට નિયમિત අවිද්‍යා තෘෂ්ණා නිසා නැවත නැවත ලබන්නට નિયમિત ස්කන්ධ පංචකය, රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන කොටස් පහේ ඒවා නැවත නැවත උපදින්නට තියෙන අනුත්පන්න දුක්ඛේ සිඳීමක්, නිරෝධයක්, ප්‍රහේණය, ප්‍රහාණ වීමක් සිද්ධ වෙනවා. යන්න දුක්ඛේ නිරෝධේ. එහෙමනම් ඒ අවබෝධය ඇති කර ගන්නට මේ වේදනාවන් පිළිබඳ කියන ආකාරයෙන් මනසිකාර කරන්නට ඕනේ. ඒ මානසිකාර කිරීමේ උපරිම අවස්ථාව තමයි මාර්ග ඥානය. මාර්ග ඥානය ඊට పూర్වෙහි සංඛාර උපේක්ඛා ඥානෙන් අනුලෝම ඥානය ඒ කියන්නේ සංකාර උපේක්ඛාව සහ අනුලෝම ඥානය කියන පටිපදා ඥාන දර්ශන විසුද්ධියෙන් විශිෂ්ට ලෙස වේදනාවේ තතු තේරුම් ගන්නවා විශිෂ්ට ඥානයෙන්. ඒ අනුව ඊට පස්සේ නිර්වාණය අරමුණු කරමින් වේදනාව කෙරෙහි තියෙන මුලාව සහ තෘෂ්ණාව දුරු කරනවා. ඒ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන සානුලෝම සංඛාර උපේක්ඛා ඥානය මේ විශිෂ්ට ඥානයට එන්නට තමයි මේ පිළිවෙලින් ඔක්කොම විදර්ශනා වඩාගෙන නිබ්බිදා ඥාන බයතුපට්ඨාන මේ ඔක්කොම එන්නේ ඒකට උපකාර වෙනවා. ඉනිසා ඒ ගැඹුරු ඥානය එක කපාර උපදිනව නම් හරි කාට හරි ධර්ම ශ්‍රවණයෙන් හරි එකපාර උපදින්නේ නැති නිසා අපි ක්‍රමානුකූලව එදිනදා ජීවිතයේදී යෝනිසෝ මානසිකාරය පවත්වමින් මේ වේදනාවන් සම්බන්ධයෙන් ගැඹුරින් තේරුම් ගන්නට ඕනේ. එම තේරුම් අරගෙන ඥානෙ ටික ටික දියුණු වෙනකොට අන්න පටිපදා ඥාන දර්ශන විසුද්ධි මට්ටමේ ඥානෙ පහළ වෙලා ඊට අනතුරුව ඒ අවිද්‍යා වේදනාව සම්බන්ධයෙන් අවිද්‍යා තෘෂ්ණා දුරු කරන මුලිනුපුටා දමන ඥාන දර්ශනය පහළ වෙනවා. ඒ තුලින් උපදින්නට නියමිත අනුත්පන්න ස්කන්ධයන්ගෙන් අපි මිදෙනවා නිර්වාණ ධාතුවට පත් වෙනවා. ඒ නිසා මේ වේදනාවන් සම්බන්ධයෙන් මේ ක්‍රමයට පරිග්‍රහ කරන්නට මානසිකාර කරන්නට අපි අදිෂ්ඨාන කරන්නට ඕනේ. මොකද වේදනාව යනු අපි සසර උගුලට අසු කරන හොඳම ඇම. ඒ නිසා මේ වේදනාවන් පිළිබඳව යථාභෝධය ඇති කරගෙන දවසක ඒ සම්බන්ධයෙන් තියෙන අවිද්‍යා තෘෂ්ණා දුරු කරගෙන උපදින්නට නියමිත ස්කන්ධයන්ගෙන් නිදහස් වන්නට හැම දිනාටම විමුක්තිය ලබන්නට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා. හොඳයි. අද දවසේදී ඉතින් කැනඩාවේ පදිංචි සේනක විතාරණ මහත්මයා තමන්ගේ බිරිඳවන රේණුකා විතාරණ මෙතනියත් සමග එකතු වෙලා මේ ධර්ම දේශනාව සඳහා ආරාධනා කරලා තියෙනවා. තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවයෙන් නිරතුරුවම යෝනිසෝ මනසිකාරයෙන් කල්යාණ මිත්‍ර ඇසුරෙන් කල්ගත කිරීමට හැකි වේවා කියන උසස් ධර්ම ප්‍රාර්ථනාවෙන් තමයි සිද්ධ කරන්නේ. තියේ ප්‍රාර්ථනා එසේම සිද්ධ වේවායි පිරිසට මොහොතක් මොහොතක් පාසා ගෙවෙන තත්පරයක් විනාඩියක් පාසා යෝනිසෝ මනසිකාරයෙන් සතිමත්වම කාලය ගත කරමින් වේදනා පරිග්‍රහයන් රූප පරිග්‍රහයන් නාම පරිග්‍රහයන් සිද්ධ කරගෙන නිවන් මඟ යාගන්ට ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. තේනු සහ නෙතු පුතණුවන්ට සහ එලිස්කා දියණියට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය සහ කරන රැකියාවන් උසස් අධ්‍යාපන කටයුතු අඛණ්ඩව සිදු කිරීමට අදිෂ්ඨානය සහ ධීරිය ලැබේවා. තමන්ගේ දෙමව්පියන් වගේම ධර්ම මාර්ගයේ හැසිරෙමින් ඒ පිටරටවල ඒ ලබන්නා වූ අධ්‍යාපනයන් රැකියාවන් සාර්ථක කරගෙන තමන්ගේ ජීවිතය සාර්ථක කරගනිමින් සමාජයටත් සේවය කරමින් ධාර්මිකව ජීවිපවත්වන්නට ඒ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව මානසික කායික බලය වීරිය අධිෂ්ඨානය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සේනක සහ රේණුකාගේ මියගිය දෙමව්පියන් සහ මියගිය සොහොවිරන්වන සුනිල් විතාරණ සහ සුජීව ධීරසේකර සිහිපත් කරමින් මේ පින් අනුමෝදන් කරන දෙමව්පියෝන් සහෝදර සහෝදරියන් සියලු දෙනා පින් අනුමෝදන් වීමෙන් දුකටපත් වී තිබේ නම් එයින් අත මිදෙත්වා සැපයටපත් වී තිබේ නම් සැපෙන් අභිවර්ධනේ වී නිවනින්ම සනසෙත්වා සනසෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. දේශකයන්න් වහන්සේටත් නිවන් පූර්ණයට මේ ධර්ම දේශනාවේ කුසල උපනිශ්‍රේ වේවා නිදුක් නිරෝගී සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි අනුමෝදන් වෙනවා. නිවන් මාර්ගයට අවතීර්ණ වී සිටින ධර්මායතනයේ පින්වත් ස්වාමින් වහන්සේලාට තමන්ගේ ධර්මාභෝධය සඳහා අදිෂ්ඨානයේ සහ මානසික ඒකාග්‍රතාවේ තව තවත් වැඩි දියුණු වේවා. ස්වාමින් වහන්සේලාට වහා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියන උතුම් ප්‍රාර්ථනාවත් පෙරදරි කරගෙන ධර්ම දේශනාව සිදු කරවන්නේ දේශනාව සිදු කිරීමට සහාය වූ සියලුම කාර්ය මණ්ඩලයට නිදුක් නිරෝගී සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා සිද්ධ කරලා තියෙනවා. ඉතින් අවසාන වශයෙන් ඒ සේනක මහත්මා රේණුකා මෙතනියගේ පවුලේ නමින් මිය පරලෝකීය ඥාති වර්ගයාද ධර්මාශ්‍රවණය කර හැම දිනාගේම නමින් මිය පරලෝකීය ඥාති වර්ගයාද පින් අනුමෝදම් වෙත්වා දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා සැපයටපත් වූ සැපෙන් අභිවර්ධනේ වී කෙලවර නිවණින්ම සනසීම ලබත්වා කියලා පින් අනුමෝදම් කරමු. ආත්මාරක්ෂක වූද ලෝකපාලක වූද මෙම සෙනසුනට අධිග්‍රහිත වූද සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලය පින් අනුමෝදන් වීමෙන් දෙවියෝද දිව්‍යමය ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් වැඩි බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් ආරක්ෂා කොට දෙවියෝද ප්‍රාර්ථනීය බෝධි ඥානව වලින්ම නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. හිතාහිතමෙදහස් සකල ලෝක සත්වයා මේ පින් අනුමෝදන් වීමෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, මිසදිටු ගත්තෝ සමිදිටු වෙත්වා, තිසරණ සරණ යෙත්වා, කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියලා සියලු සත්වයන්ට පින් අනුමෝදන් කරමු. අවසාන වශයෙන් ධර්ම දේශනාවට ආරාධනා කළා වූද, පටිගත කිරීම ප්‍රචාරණය කිරීම කළා වූද, හොඳින් ධර්ම ශ්‍රවණය කළා වූද, හැම සියලු දිනාටම ආශිර්වාද කරනවා. පින්වත් හැම දිනාගේම ජීවිතවලට සිතක් ශාන්තියක් යහපතක් අභිවෘද්ධියක් සිද්ධ වේවා. කරන කියන රැකී ආරක්ෂා කටයුතු, ගේදොර වැඩ කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. එළන හුස්ම රැල්ලක් ගානේ, ගෙවෙන තත්පරයක් ගානේ, තබන පියවරක් ගානේ, රත්නත්‍රයේ සතු අසීමිත ගුණානුභාව බලයෙන් නිරතුරු ආරක්ෂාව සැලසේවා. ගිනි ජල වසවිස විපත්ති වලකීවා. කල්ප වෘක්ෂයක භද්‍ර ගටයකින් මෙන් සියලු සම්යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. උපපීලක උපඝාතක කර්මයන් යටපත් වේවා. උපස්තම්භක කර්මයන් නැවත නැවත මතු වේවා. ලෞකික දියුණුවෙන් පමණක් සෑහෙන් නැතුව ආධ්‍යාත්මයේ දෙසට තව තවත් සිත නැඹුරු වේවා. ධර්මඥාන භාවනාඥාන දියුණු වේවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයෝ පෙරපස මූරණ සදක් මෙන් දිනෙන් දින දියුණු වෙත්වා. උපනුපන්නාත්ම භාවයන් හිදී දෙවි මිනිසාදී සුගති සම්පත් වින්දනය කරමින් ප්‍රතිරූප දේශ වාසය ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය ජාති ස්මරණ ඥානය සම්මාදිට්ඨිය සහ යන මිත්‍ර ආශ්‍රය ඇතු උපත ලබා සුවසේ පාරමී සපුරා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණවදාළ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නටම මේ සියලු කුසලයෝ හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිහිටුවාගෙන දෙවියන්ට ඥාතීන්ට පින් දෙමු. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්කන්තු ත්වං සදා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුඤ්චේතෝ.